අත්‍යන්ස නිවේදන ගරු ආචාරය හරණි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය 2021 දින ගරු හෙක්ටර් අප්පාම මහතා විසින් අග්‍රාමාත්‍යතුමගේ අතනද ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීම.
ගරු කථානායකතුමනි, දිත්ව සුලිකුණාටුව හේතුවෙන් මේ රට ජාතික ආර්ථිකයට එල්ල කළ බලපෑම් පිළිබඳ අසා තිබෙන ප්‍රශ්නයේ පළවෙනි ප්‍රශ්නයේ විපතට පත්වුවන් සඳහා රජය ඉදිරිපත් කර ඇති වන්දි ක්‍රමවේදය කුමක්ද? දිත්වා සුලිකුණාටුව හේතුවෙන් විපතට පත්වුවන් සවිබල ගැන්වීම උදෙසා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද 2025-12-5 දින ඇති අංක 8-2025, 2025-12-20 දින ඇති 8-1 8 දින ඇති 8-1 2025-2 සහ 2026-1-22 දින ඇති 8-1 2025-3 දරණ චක්‍රලේඛ සහ ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද 2026-3-20 දින ඇති ආපදා සහන සේවා මාර්ගෝපදේශ 7-2026 මගින් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වන්දි ක්‍රමවේදය පිළිබඳ පැහැදිලිව දක්වා ඇත. එම චක්‍රලේඛ හා මාර්ගෝපදේශය ඇමුණුම 1-5 ලෙස සභාගත කරමි. මෙම චක්‍රලේඛ හා මාර්ගෝපදේශයට සමගාමීව අදාළ අනෙකුත් රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මගින් එම විෂයන්ට අදාළව චක්‍රලේඛ හා මාර්ගෝපදේශ මගින් උපදෙස් ලබා දී ඇති අතර ඒ අමාත්‍යාංශවලින් අදාළ වන්දි ප්‍රදානයන් සිදු කර ඇත. ඒ අනුව කෘෂිකාර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් කෘෂිකාර්මික භෝග වගා හානිය සම්බන්ධයෙන් වී ධාන්‍ය බඩ ඉරිඟු සහ වෙනත් ක්ෂේත්‍ර භෝග හානි සඳහා හෙක්ටයාරයකට රුපියල් 150,000 ද එළවලු පළතුරු වගා බිම් හානි සඳහා හෙක්ටරයකට රුපියල් 200,000 බැගින්ද වන්දි ලබා දී ඇති අතර පශු සම්පත් අංශය සඳහා සත්ව පාලන ගොවි පොළවල්වල මියගිය සතුන් ගණන පදනම් කරගෙන වන්දි වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම දීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය විසින් කරදිය දීවර කර්මාන්තයේ සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ දීවර යාත්‍රා වෙනුවට නව දීවර යාත්‍රා ලබා දීමටත් අර්ධ වශයෙන් හානි වූ දීවර යාත්‍රා අලුත් වැඩියා කර දීමටත් කටයුතු කර ඇති අතර දැල් ලබා දිය යුතු බවට හඳුනාගත යුතු ගන්නා ලද කරදිය දීවර කර්මාන්තයේ යෙදෙන දීවරීන් සඳහා දැල් ලබා දීම ආරම්භ කර ඇත. මිරිදිය දීවර කර්මාන්තයට අදාළව සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ දීවර යාත්‍රා වෙනුවෙන් නව දීවර යාත්‍රා ලබා ගැනීම සඳහා මේ වන විට මුදල් ප්‍රතිපාදන ලබා දීම ආරම්භ කර ඇත. එසේම අලුත් වැඩියා කළ යුතු බවට හඳුනා ගන්නා ලද දීවර යාත්‍රා සියල්ලම මේ වන විට අලුත් වැඩියා කර ඇති අතර සුදුසුකම් ලැබූ මිරිදිය දීවර කර්මාන්තයේ යෙදෙන දීවරීන් සඳහා දැල් ලබා දීමටද කටයුතු කර ඇත. විපතට පත් වූ ව්‍යවසායකින්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් තනි සුළු හා ශුද්‍ර ව්‍යාපාර හිමියන්ට වන්දි ගෙවීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛ සහ 2026-3-20 දින නිකුත් කරන ලද ආපදා සහන සේවා මාර්ගෝපදේශ 7-2026 ඇමුණුව 5 මගින් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව අපගේ රජය විසින් දිත්වා සුලිකුණාටුව හේතුවෙන් විපතට පත්වුවන් සඳහා වන්දි ප්‍රදානයන් සිදු කර ඇති අතර මේ වන විටත් වන්දි ලබා දෙමින් පවතී. ප්‍රශ්න අංක 2, ආපදාවෙන් පීඩාවට පත් ව්‍යවසායකයන් සඳහා සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වයන්ගේ වාර්ෂික 3% පොලී අනුපාතය පිළිබඳව පිළිතුර, තිට්වා සුලිකුණාටුවෙන් ආපදාවට ලක් වූ ඕනෑම ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට සහාය වෙමින් වාර්ෂිකව 3% පොලී අනුපාතයක් යටතේ ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන රාජ්‍ය බැංකු 3 හරහා කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයක් 2025 දෙසැම්බර 16 වන දින සිට හඳුන්වා දුන් අතර 2026 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ණය යෝජනා ක්‍රමය මගින් මහා පරිමාණ ව්‍යවසායයන් සඳහාද කාරක ප්‍රාග්ධන ණය ලබාගත හැකි වේ. මේ සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් 1,500,000. එම ණය යෝජනා ක්‍රමය තවදුරටත් පුළුල් කරමින් තවත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 12ක් සමග ණය ගිවිසුම් අත්සන් කළ අතර ඒ සඳහා අතිරේක ප්‍රතිපාදන රුපියල් මිලියන 5000ක් වෙන් කරන ලදී. 2026 පෙබරවාරි 2 සිට බැංකු 15ක් යටතේ මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලදී. ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමය සඳහා වෙන්කර ඇති මුළු ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 10000කි. 2025-26 අප්‍රේල් 28 වන දිනට ව්‍යවසායකයින් 2800 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3812ක් කාරක ප්‍රාග්ධන ණය ලබා දී ඇති අතර ඒ අතතේ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායකයින් 945 දෙනෙකු සඳහා රුපියල් මිලියන 238.25ක්ද සුළු පරිමාණ ව්‍යවසායකයින් 1727 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1748.73ක්ද මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 108 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1352.05ක්ද මහා පරිමාණ ව්‍යවසායකයින් 20 දෙනෙකු සඳහා රුපියල් මිලියන 473ක්ද වශයෙන් ලබා දී ඇත. ඊට අද තුන්වැනි ප්‍රශ්නය ඊට අදාළව හානිය තක්සේරු කරන ක්‍රමවේදය පිළිබඳවයි. ඒකට පිළිතුර මෙම ණය යෝජනා ක්‍රමයෙන් ණය ලබා ගැනීමට ඉල්ලුම් කරන ව්‍යවසායකින්ගේ ව්‍යාපාරය දිත්වා සුලිකුණාටුව සිදුවන අවස්ථාව වන විට සක්‍රීයව පැවති බවටත් සුලිකුණාටුව මගින් ව්‍යාපාර කටයුතු සඳහා හානි සිදු වූ බවටත් අදාළ ව්‍යාපාර ක්‍රියාත්මක වන බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශ ලබා ගනිමින් ණය ලබා දීම සිදු කරනු ලැබේ. හානිය සිදු වූ ව්‍යාපාරය යළි යටාවත් කිරීම සඳහා අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය උපරිම මාස 2ක් ගණනය කිරීම අදාළ බැංකුව මගින් සිදු කරනු ලැබේ. ප්‍රශ්න අංක 4 ණය ගෙවීමට ලබා දෙන සහන කාලය පිළිබඳව පිළිතුර නැවත තම ව්‍යාපාර කඩිනමින් ආරම්භ කිරීම සඳහා ලබා දෙන කාරක ප්‍රාග්ධන සහය ණය ගැනුම්කරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර කෙටි කාලයක් තුළ සක්‍රිය කර ගැනීම අරමුණු කරගෙන ලබා දෙන අතර ඒ ණය ගෙවීම ආරම්භ කිරීම සඳහා මාස 6ක සහන කාලයක් සහිතව උපරිම අවුරුදු 3ක ණය ගෙවීමේ කාලයක් ලබා දේ. සාමාන්‍යයෙන් කාරක ප්‍රාග්ධන ණය ලබා දෙනුයේ උපරිම වර්ෂ 2ක් සඳහා වන අතර සිදු වූ හදිසි ව්‍යසන තත්ත්වය හා රටපුරා ව්‍යාපාර විශාල ප්‍රමාණයකට ඇති වූ හානිය සලකා උපරිම වර්ෂ 3ක ණය ගෙවීම් කාලය මෙම ණය යෝජනා ක්‍රමයේ යටතේ ලබා දී ඇත. ප්‍රශ්න අංක 5 ණය සඳහා පමා කාලය ඩෙට් මොරටෝරියම් එකක් සඳහා පිළිබඳ අහන ප්‍රශ්නය පිළිතුර බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් අනුව ව්‍යසනයෙන් ඍජුවම බලපෑමට ලක් වූ පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා වෙනත් කිසිදු පූර්ව බැඳීම් නොසලකා මාස 3ක් හෝ 6ක් සඳහා ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ලබා දෙන අතර චෙක්පත් ප්‍රතිලාභ ගෙවීම් නැවැත්වීම ප්‍රමාද ගෙවීම් ගාස්තු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වෙනස් කිරීමේ ගාස්තු සහ දඩ පොලිය සඳහා අය කිරීම 2026 ජනවාරි 31 දක්වා අත්හිටුවා ඇත. එමෙන්ම බලපෑමට ලක් වූ පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා එක් එක් සිද්ධිය අනුව නව ණය පහසුකම් ලබා දීමටද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උපදෙස් දී තිබේ. 2025 අංක 4 දරන චක්‍රලේඛයේ ඇමුණුම 6 මගින් ඉදිරිපත් කර ඇත. ප්‍රශ්න අංක 6 විපතට පත් වූ අය අතර ණය තොරතුරු කාර්යාංශයේ ලේකනගතව සිටින අය වලුන් සඳහා දෙන සහනය පිළිතුර ඉහත සඳහන් කළ ඇමුණුම 6 ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කර ඇති චක්‍රලේඛනයේ එම සහන පිළිබඳ විස්තරව පැහැදිලිව ඇතුළත් කර ඇත. ප්‍රශ්න අංක 7 විපතට පත් ජන ජීවිත හා ව්‍යවසායකයන් යළි නඟා සිටුවීම සඳහා රජයේ වැඩපිළිවෙල පිළිබඳව පිළිතුර විපතට පත් ජන ජීවිත හා ව්‍යවසායකයන් යළි නඟා සිටුවීම සඳහා රජය සතු වැඩපිළිවෙල AA අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මගින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදී ජන ජීවිතය යළි නඟා සිටුවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අපදා කළමනාකරණ අංශයේ යටතේ ඇති ආයතන 4ක් එනම් 1 ජාතික ගොඩනැගිලි පරිවේෂණ ආයතනය, 2 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, 3 ආපදා සහන සේවා මධ්‍යස්ථානය හා 4 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් විපතට පත් වූවන් වෙනුවෙන් සහන සැලසීම් මෙන්ම ඉදිරියේදී මෙවැනි හානි අවම කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙල ඇමුණුම 7 ඒ මගින් දක්වා ඇත. මීට අමතරව ව්‍යවසායකයන් නගා සිටුවීම සඳහා AA අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙලවල් පහත පරිදි සභාගත කරමි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඇමුණුම 8, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇමුණුම 9, කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ඇමුණුම 10 සහ ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ඇමුණුම 11. ප්‍රශ්න අංක 8 ඉදිරියේදී මෙවැනි ස්වාභාවික ව්‍යසන සඳහා වල හානිය අවම කිරීමට රජය ගන්න සැලසුම් පිළිතුර ඉදිරියේදී මෙවැනි ස්වාභාවික ව්‍යසනයකදී සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා ඉහතින් සඳහන් කළ එක් එක් අමාත්‍යාංශ මගින් එම අමාත්‍යාංශවල විෂයපතයට අදාළව සැලසුම් සකස් කොට ඉදිරියේදී මෙවැනි ව්‍යසනයන් අවම කර ගැනීමට කටයුතු කරනු ලබයි. මේ සම්බන්ධයෙන් එම අමාත්‍යාංශ විසින් සකස් කරන ලද වැඩපිළිවෙළවල් පිළිබඳ තොරතුරු ඇමුණුම 7A සිට 11 මගින් සභාගත කරමි.
විදේශ කටයුතු විදේශ සැකිය සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා 2026/1/20 දින ගරු රවි කරුණානක මහතා විසින් ස්ථානීයව 27/2 යටතේ යසනද ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙමු.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක 1 සංචාරක පැමිණීම් වාර්තාගතව ඉහළ යමින් පවතී. 2025 අගභාගයේ හා 2026 මුල් භාගයේ වන විට සංචාරක පැමිණීම් ඉතිහාසයේ වාර්තාගත ඉහළ මට්ටමකට පත්වීමට ව්‍යුහාත්මක ලෙස බලපාන ලැබ ඇත්තේ වර්තමාන රජයේ ස්ථාවරත්වය, අන්තර්ජාතික ප්‍රජාවේ පිළිගැනීම, සංචාරකයන්ගේ උනන්දුව වැඩි වෙන සාධකවල ප්‍රතිසංස්කරණය, රට තුළ දේශීය ආර්ථික ස්ථාවරතාව, ආහාර හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වීම, ගුවන්තොටුපළ, හෝටල් සහ සංචාරක ආකර්ෂණ ස්ථානවල ආරක්ෂාව ශක්තිමත් වීම වැනි කරුණු සමග සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන සංචාරක පරිසරයක් ප්‍රතිස්ථාපනය වීමය. මෙම තත්ත්වය රටේ ස්ථාවරත්වය සහ ප්‍රකෘතිමත් වීම පෙන්නුම් කරන අතර සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට හා යහපත් සංචාරක අත්දැකීම් ලබා ගැනීමට හේතු වෙයි. පුද්ගල සංචාරක වියදම් ගණනය කිරීමේදී මූලාශ්‍ර, වෙළඳපළ වෙනස්කම්, සංචාරකයන් රැඳී සිටින කාලය, සංචාරක අංශයේ මිල කරන පිළිවෙත් සහ සංචාරකයෙකු වියදම් කරනු ලබන අංශ සහ අනෙකුත් එහා සැබැඳි සාධක මත ඒක පුද්ගල සංචාරක වියදම් ගණනය කිරීම අඩු වගයක් පෙන්නුම් කරනු ලබයි. ඒක පුද්ගල සංචාරක වියදම් පිළිබඳව සොයාබැලීමට සිදු කළ සමීක්ෂණයක දත්ත මත පදනම්ව එම වියදම් මගය $173.8 ලෙස 2018 ගණනය කර ඇත. මෙම ගණනය 2018 කාලයේ සිදු කරන ලද නන් පැකේජ් සංචාරකයන් විතවුට් යාෆයා 5000ක සාම්පලයෙන් ලබාගත් ඉන්බවුන්ඩ් විසිට සර්වේ එක මත පදනම් වේ. මෙම සමීක්ෂණයේ ප්‍රධාන වශයෙන් සලකා බලන ලද්දේ නවාතැන්, ආහාරපාන, ප්‍රවාහන සහායක සේවා සහ සාප්පු සවාරි වැනි ප්‍රධාන සංචාරක වියදම් සංරචකයයි. එමෙන්ම ඒක පුද්ගල සංචාරක වියදම් පිළිබඳව සොයාබැලීම සඳහා 2024/25 කාලයේ සිදු කළ සමීක්ෂණයක දත්ත මත පදනම්ව වියදම් මගය $148.726 ලෙස ගණනය කර ඇත. මෙම ගණනය නන් පැකේජ් සංචාරකයන් විදවුට් යාෆයා 10,000ක් ප්‍රතිචාර ලබාගත් ඉන්බවුන්ඩ් විසිට සර්වේ එක මත පදනම් වේ. මෙම සමීක්ෂණය ජාත්‍යන්තරව පිළිගත් ටුවරිසම් සැටලයිට් අකවුන්ට් TSA ක්‍රමවේදය භාවිතා කරන ලද විස්තීර්ණ ප්‍රශ්නාවලියක් යොදාගෙන සිදු කර ඇත. නියදිය ස්ටඩිෆයිඩ් සෑම්ප්ලිං ක්‍රමවේදය මත පදනම් වූ අතර ප්‍රධාන ආදායම් ජනනය කරන සියලුම වෙළඳපළවල් නියදිය තුළ නියෝජනය කර ඇත. 2018 සමීක්ෂණයට සාපේක්ෂව විශාල නියදියක් සහ ඉතා විස්තීර්ණ ප්‍රශ්නාවලියක් යොදාගෙන දත්ත එකතු කිරීම සිදු කර ඇත. ඉහළ සංචාරක පැමිණීම් තිබුණද ඒක පුද්ගල සංචාරක ආදායම අඩුවීමට හේතුවන ප්‍රධාන විද්‍යාත්මක කරුණු පහත පරිදි හඳුනාගත හැක. කෙටියම ගත්තොත් ගරු කථානායකතුමනි, මෙතුමාගේ ප්‍රශ්නේ සාරාංශය වෙන්නේ සංචාරකයන්ගේ පැමිණීම් වැඩි වෙලා තියෙනවා. නමුත් 2018 සහ 2025 සංසන්දනය කරොත් ආදායමේ පෙන්නුම් කරන ආදායමේ සංඛ්‍යාත්මක අඩුවීමක් තියෙනවා කියලා. මේකට බලපාන ප්‍රධාන එක හේතුවක් තමයි මේ සමීක්ෂණ දෙක සිදු කරන ලද ක්‍රමවේදයන් දෙකක්. පළවෙනි 2018 සමීක්ෂණය කර එක ක්‍රමවේදයකට සාම්පලයක් 5000ක්, 2024 කරන සාම්පලය, 25 කරන සාම්පලය 10,000ක් සාම්පල් ක්‍රමවේදයක් වෙනස්. ඒකත් එක්ක තමයි මේ වෙනස්කම් පෙන්නුම් කරන්නේ. තියකට බලපාන තවත් අමතර කරුණු කීපයක් තියෙනවා. විස්තරාත්මකව මම කියන්න යන්නේ නැහැ. කෙටියෙන් ගත්තොත් පළවෙනි එක තමයි උද්දමනය සහ පිරිවැය ඉහළ යාම. එදා 2018 අපි ගත්තොත් accommodation සඳහා $100 ගත්තොත් 132.4ක් ඒ වියදම් කරලා තියෙනවා 24 25 එකේ වෙනසක් නැහැ 32.2 දශමදෙහික වෙනසක් තියෙනවා ට්‍රාන්ස්පෝර්ට් විදින් කන්ට්‍රි 16.97 18 මෙදා 22.3යි ආහාර සහ අනිකුත් ද්‍රව්‍ය 24.97 අද වැඩි වෙලා තියෙනවා 31.3 ෂොපින් කිරීම ඇත්තරම ගත්තොත් කලින් 12.2 සියයට දැන් 7.9 වෙලා තියෙනවා අද වියද අනිකුත් වියදම් 13.44 25 ගත්තොත් ඒක 6.3ට අඩු වෙලා තියෙනවා කියන්නේ සාමාන්‍ය ඩොලර් 100ක් ගත්තොත් ප්‍රතිශතාත්මකව වියදම් කරන මේ කාණ්ඩවල වෙනස්කම් ඇති වෙලා තියෙනවා ඉතින් ප්‍රධාන වෙනස්කම් නිරීක්ෂණය කිරීමේදී ප්‍රධාන සංචාරක පරිවැය අනුව අමුත්තන්ගේ ආහාර පාන ප්‍රවාහන හා සහායක සේවා වියදම්වල අනුපාත ප්‍රතිශතයේ 2018ට සාපේක්ෂව 25දී ඉහළ බව නිරීක්ෂණය වන නමුත් ඒ සංචාරක ආදායම ඉහළ යාමක් ලෙස සටහන් වී නොමැත. මේක බලපාන දෙවෙනි හේතුව ගත්තොත් විනිමය අනුපාත වෙනස් වීම exchange rate fluctuation එක බලපාලා තියෙනවා ඒ ඩොලර් වල වටිනාකම් වෙනස් වීමත් එක්ක ඒක විස්තරාත්මක වගු සහිත විස්තරාත්මක පිළිතුරක් තියෙනවා. නමුත් එහි කෙටියෙන් ගත්තොත් ඒකේ හේතුව තමයි මම ගරු මන්ත්‍රීතුමාට පැහැදිලි කරන්නේ ප්‍රධාන වශයෙන් මේ විදේශ විනිමය විචලනය මේකට යම් බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම උද්දමන ප්‍රවණතා රටානුව උද්දමන ප්‍රවණතා එක් එක් රටානුව උද්දමන ප්‍රවණතාවයත් මේකට බලපාලා තියෙනවා. ඒ වගේම වසංගතයට පසු සැකසුම් ඒ කියන්නේ කොවිඩ් වසංගතයෙන් පස්සේ පොදුවේ ලෝකයේ රටවලට සංචාරකයන් ගියාම ඒ සංචාරකයන් ඒ රටවල ගෙවන කාලයේ අඩුවීමක් පෙන්눔 කරනවා. අපේ රටෙත් අර කොච්චර කාලයක් රැඳිලා ඉන්නවද කියන එක 2019 කොවිඩ් වසංගතයෙන් පස්සේ සහ පෙර තත්ත්වේ වෙනස්. කොවිඩ් වසංගත තත්ත්වයෙන් පස්සේ ඇත්තටම ගත කරන කාලය අඩු වෙලා තියෙනවා. ඉතින් මේ සියලු හේතුන් බලපාලා තියෙනවා මේ සංඛ්‍යාත්මක වෙනස්කම් ඇති කරන්න. වියදම් රටා සොයා ගැනීම සඳහා විශේෂයෙන් 2018 හා 2025 මෙන් නොම වසර පුරාද මාසෙන් මාසයට දත්ත විශ්ලේෂණය මේ අපි මේක අලුත් අත්තට ගේන්න ක්‍රමවේදයේ බලාපොරොත්තු වෙනවා සමීක්ෂණ ක්‍රමවේදයේ ඇත්තටම ගත්තොත් ටුවරිසම් සැටලයිට් account සකස් කිරීමේ ඉදිරි පියවරන් විදියට මේ දේවල් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා මාසෙන් මාසයට දත්ත විශ්ලේෂණය සීසන් and off season වල වියදම් රටා ද ඇනලිසිස් සඳහාද යොදා ගැනීම ඇත. මෙහිදී පැකේජ් ටුවරිස්ට් ටේලර් මේඩ් itineraries OTAs tour operators business and mice season and off season වැනි ප්‍රධාන සංචාරකීන් වෙතින් මෙම inbound visitor survey සඳහා තොරතුරු ලබා ගන්නු ඇත. අර වර්ෂයක එක සලකනවා වෙනුවට මාසෙන් මාසෙට මේවා පිළිබඳ දත්ත අරගෙන එහෙම විශ්ලේෂණයක් තුලින් ඇත්තටම වියදම් කරන ප්‍රමාණය හොයා ගැනීම සඳහා නව ක්‍රමවේදයකට යාම පිළිබඳව අපි මැදිහත් වෙමින් තියෙනවා. ප්‍රශ්නාංක 2 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට බලපත්‍රලාභී වාණිජ බැංකුව හරහා සැබෑවෙන්ම පරිවර්තනය වී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විදේශ සංචිතවලට සම්මුඛ කරනු ලැබූ සංචාරක ආදායම් කොටස වෙන් කර ඒ සඳහා එක් වාර්ෂික සංඛ්‍යාවක් ඍජුව ලබා ගැනීමේ හෝ ප්‍රකාශ කිරීමේ ඍජු ප්‍රවේශයක් නොමැත. මෙවැනි දත්ත එකතු කිරීම සහ සංචිත ගිණුම්කරණය ශ්‍රී ලංකා මහ බැංකුවේ නීතිමය බලය යටතේ සිදුවන අතර සංචාරක ආදායම් වලට පමණක් පරිවර්තනය වෙන් කිරීමට අවශ්‍ය අංශ මට්ටමින් වෙන් කර නැත. තුන්වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් වාර්තා කරන ලද සංචාරක ඉපෙයින් සංචාරක ක්‍රියාකාරකම් මගින් ජනනේවන ඇස්තමේන්තුගත දළ විදේශ විනිමය ඉපෙයින් නියෝජනය කරයි. මෙම ප්‍රමාණය අවසානයේ බලපත්‍රලාභී වාණිජ බැංකුව හරහා පරිවර්තනය වී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විදේශ සංචිතවලින් පිළිබිඹුවන මුළු සංචාරකාංශ ආශ්‍රිත විදේශ විනිමය ප්‍රමාණයට ඍජුව සමාන නොවේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවස්ථාපිත විෂයපතේට අනුව දත්ත එකතු කිරීම හා නිල සංචිත ගිණුම් කරණයද සිදු කෙරේ. මෙම වෙනස්කම් ඇතිවීමේ ප්‍රධාන හේතු ලෙස ගිණුම් නිමැවුම් ක්‍රම අක්වෙරළ ගෙවීම් අවිධිමත් ගණදුණු සහ දේශීය මූල්‍ය පද්ධතියෙන් පිටත ආදායම් රඳවා ගැනීම ආදිය දැක්විය හැක. හතරවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවට සේවය කරන ජාත්‍යන්තර මාර්ගගත වෙන් කිරීමේ වේදිකා මගින් සකස් කරන ලද අප්කරල පියවීම් වලින් පැන නගින විදේශ විනිමය කාන්දුවීම් ඍජුව තක්සේරු කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් මෙතෙක් ස්ථාපිත වී නොමැත. ඒ අනුව එහි දේශීය ආර්ථිකයට දායක නොවන කොටසක් පවතින අතර රජයේ නිල සංචිත ශක්තිමත් නොකිරීම සහ දීර්ඝ කාලයක් පුරා ක්‍රියාමාර්ග නොගැනීම නිසා විදේශ විනිමය මුදල් දේශීය ආර්ථිකය තුළ රඳවා තබා ගැනීම වෙනුවට අහිමි වී ලීකේජ් සිදුවන බව වර්තමාන රජය හඳුනාගෙන ඇත. ඒ අනුව 2026 වසරේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නවාතැන් සංචාරක නියෝජිත ආයතන සහ සුවතා අංශ තුළ ආර්ථික කාන්දුවීම් පරීක්ෂා කරමින් ඉලක්කගත අධ්‍යයනයක් මෑතකදී සිදු කර ඇත. එම ඇගීමේ ප්‍රතිඵල අනුව සංචාරක ශ්‍රේෂ්ඨයෙන් උත්පාදනය වන මුළු ආර්ථික වටිනාකමින් දේශීය ආර්ථිකයෙන් පිටත ලීකේජ් වීමක් සිදුවන බව තහවුරු වී ඇත. මෙම අධ්‍යයනයෙන් හඳුනාගත් ප්‍රධාන ගැටලු පහත පරිදි වේ. ඒ අනුව ගිනුම් නිමැවුම් මාර්ගවල ව්‍යුහගත දුර්වලතා සහ සංචාරක ශ්‍රේෂ්ඨයෙන් ජනනය වන විදේශ විනිමය කොටසක් දේශීය මූල්‍ය පද්ධතියෙන් පිටතට හැරවීමට අක්කරල ඩිජිටල් වේදිකා වැඩි වෙන භූමිකාව මෙම අධ්‍යයනයේ සනාථ කර ඇත. මෙම තත්ත්වයෙන් සංචාර කාර්තිකයෙන් ඍජු ප්‍රතිලාභ ලබා ගැනීමේ සහ මූල්‍ය ප්‍රවේශය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කර ඇත. විදේශ විනිමය වටිනාකම් රඳවා තබා ගැනීම වැඩි දියුණු කිරීමේ අරමුණෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සකස් කරමින් සිටින අතර ආදායම් රඳවා තබා ගැනීම සඳහා වඩාත් ශක්තිමත් ඩිජිටල් නිරීක්ෂණ ක්‍රම අවශ්‍ය බවද හඳුනාගෙන ඇත. මෙම ප්‍රශ්නයක් තියෙන බව හඳුනාගෙන තියෙනවා. ඒ පිළිබඳ අපි සමීක්ෂණයක් කරා. ඒක අනුව අපි ඉදිරි ක්‍රියාමාර්ග ගන්න ඩිජිටල් ක්‍රමවේදයක් හරහා පිළිතුරු සපයිය යුතුයි කියන එක තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. පස්වෙනි එක ලියාපදිංචි නොකළ නවාතැන් සපයන්නන් සහ බැංකු පද්ධතියෙන් පිටත අවිධිමත් ක්‍රියාකරුවන් විසින් සිදු කරන ලබන සංචාර ක්‍රියාකාරකම් වල නිශ්චිත අනුපාත ප්‍රමාණය ගණනය ප්‍රමාණය කරන පුළුල් ජාතික මට්ටමේ ඇස්තමේන්තු නොමැත. ඒ අනුව අවිධිමත් සංචාරක සේවා සපයන්නන් සිදු කරන සංචාර ක්‍රියාකාරකම් මිනුම් කරනු ලබන සංවිධිත වැඩසටහනක්ද නොමැත. රජයේ මෙම ගැටලුව විසඳීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බැවින් නව සේවා සපයන්නන් වැඩි දෙනෙකු ජාතික දළ ආර්ථිකයට එක් කිරීමේ අරමුණින් ඔන්ලයින් සේවාවන් සඳහා ලියාපදිංචි කිරීම පහසු කිරීමට කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකාවේ නවාතැන් හා සම්බන්ධ සංචාර ක්‍රියාකාරකම් වලට සම්බන්ධ සැලකිය හැකි පිරිසක් අවිධිමත් ශ්‍රේෂ්ඨයේ ක්‍රියාත්මක වන අතර ආගන්තුක නිවාස වැනි කුඩා හා ප්‍රජාපාදක ක්‍රියාකරුවන් බිම් මට්ටමට සැලකිය යුතු ආදායමක් රැකියා අවස්ථා සංචාරකින්ට සැබෑ සහ අව්‍යාජ නොවන ගැමි අත්දැකීම් විවිධ සංචාරක නිෂ්පාදන අලවිකරණය වැනි අංශ සඳහා සුබදායී බලපෑමක් සිදු කෙරේ. මෙම ක්‍රියාකරුවන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ලියාපදිංචි වී නොමැති බැවින් අදාළ කොටස්කරුවන්ගේ ආයතන සමග සහයෝගයෙන් ක්‍රමානුකූලව විධිමත් කිරීමට සහ නීති විරෝධී ලෙස ලියාපදිංචි නොවී සිදු කරන ලබන මෙහෙයුම් අවම කිරීමට පියවර ගනිමින් සිටි. තවදුරටත් ක්‍රියාත්මක ලද ක්‍රියාකාරකම් ලෙස 1. ඉහළ ලියාපදිංචි නොවූ අනුපාතයේ ලියාපදිංචි කිරීම, ඒ කියන්නේ දැන්ට ලියාපදිංචි වෙලා නැති ආයතන ලියාපදිංචි කරන්න මැදිහත් වීම, විධිමත් ලෙස ලියාපදිංචි කළ ආයතන සඳහා නෛතික වාණිජ සහ ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ක්‍රියාකරුවන් දැනුවත් කිරීම සඳහා ඉලක්කගත දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලීන් සරල කිරීම සහ නිවාස නවාතැන් ආගන්තුක නිවාස වැනි කුඩා හා ප්‍රජාපාදක ක්‍රියාකරුවන් සඳහා ප්‍රවේශ බාධක අඩු කිරීම සඳහා සංචාරක අධිකාරිය විසින් ප්‍රතිපත්ති සහ පරිපාලන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම, සමස්ත ආර්ථික ධාරිතා ගොඩනැගීමේ මුලපිරීම් හරහා අවිධිමත් ක්‍රියාකරුවන් සහ Airbnb, Booking.com, TripAdvisor වැනි ඩිජිටල් ප්ලට්ෆෝම්ස් භාවිතා කරන සංචාරක සේවා සපයන්නන් අධිකාරිය විසින් නියාමනය කරන ලද සංචාරක පරිසර පද්ධති ටේකාබද්ධ කිරීම සඳහා පහසුකම් සැලසීම වේ. මෙම මැදිහත් වීම මගින් නියාමනය කරන ලද අංශයේ පුරුල් කිරීම අරමුණු කරගෙන ඇති අතර විනිවිදභාවය, ප්‍රමිතිය සහ තත්ත්ව සහතික කිරීම සහ නියාමන අනුකූලතාවය වැඩි දියුණු කිරීම අරමුණු කරගෙන ඇත. 6. ප්‍රශ්නය. උත්තරේ තමයි කියවන්නේ. ගොඩක් විස්තර තියෙනවා මම කියන්න. සංචාරක ව්‍යාපාර 6. ප්‍රශ්නේ, සංචාරක ව්‍යාපාරයේ මගින් උත්පාදනය වන විදේශ විනිමයෙන් සැලකිය යුතු කොටසක් දේශීය බැංකුවා මූල්‍ය පද්ධතිය හරහා සම්පූර්ණයෙන් ගමන් නොකරන බව දේශීය මූල්‍ය පද්ධතිය මගහරින බව සහ එහි ප්‍රතිඵලයක් ලෙස නිල විදේශ සංචිතවලට ඍජුවම දායක නොවන කොටසක් ඇති බව, රජයේ නිල සංචිත ශක්තිමත් නොකිරීම සහ දීර්ඝ කාලයක් පුරා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම නිසා විදේශ විනිමය මුදල් දේශීය ආර්ථිකය තුළ රඳවා තබා ගැනීම වෙනුවට අහිමි වීම සිදුවන බවද වර්තමාන රජය හඳුනාගෙන ඇත. මෙම ගැටලුවට සම්බන්ධ ප්‍රධාන කරුණු ලෙස විශාල ලීකේජ් සිදුවීම්, සංචාරක එක් පුද්ගල වියදම් අඩුවීම, අවිධිමත් ශ්‍රේෂ්ඨය නිසා ඇතිවන ආදායම් හිඟය, අඳුරු ග්‍රේ ඒරියා ආර්ථිකය මත විදේශ මුදල් නිල මුදල් නිල අරමුදල් ශක්තිමත් කිරීමට දායක නොවීම සිදුවේ. මෙම අභියෝගවලට මුහුණ දීමට විවගත සහ බහුපාර්ශ්වික නියාමන ප්‍රවේශයක අවශ්‍යතාවය හඳුනාගෙන ඇති අතර ඒට පිළියමක් ලෙස අධිකාරිය විසින් තුන් වසරක ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් සකස් කරමින් සිටි. විදේශ විනිමය මුදල් දේශීය ආර්ථිකය තුළ රඳවා තබා ගැනීමට කටයුතු කරමින් සිටි. මහබැංකුව සහ අධිකාරිය සහ කර්මාන්ත පාර්ශ්වකරුවන් විසින් මතුවී ඇති ගැටලු හඳුනා ගැනීම, අඛණ්ඩ ප්‍රතිපත්ති සාකච්ඡා, නියාමන හා බලතල සම්බන්ධ හිඩැස් හඳුනා ගැනීම සහ ඊට ප්‍රතිචාර ලෙස අනුකූලතාවයේ ශක්තිමත් කිරීම, විධිමත් කිරීම, නිල මාර්ගහරහා සංචාරක ව්‍යාපාරයට අදාළ විදේශ විනිමය ග්‍රහණය වැඩිදුණු කිරීම සහ ළඟා කළ යුතු සමස්ත ආර්ථික සංවර්ධන ඉලක්ක සඳහා සම්බන්ධීකරණ ප්‍රතිපත්ති සහ බලාත්මක කිරීම ක්‍රියාමාර්ග ආරම්භ කරනු ලැබේ. 7 වෙනි ප්‍රශ්නයට පිළිතුර 2005 අංක 38 දරන සංචාරක පනත අනුව පවතින නීතිමය රාමුව අනිවාර්ය සංචාරක ව්‍යාපාර ලියාපදිංචි සහ බලපත්‍ර ලබා දීමේ අවශ්‍යතාවයට අනුකූල විය යුතු ව්‍යවස්ථාපිත අධිකාරියක් සපයන අතර සංචාරක ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම සඳහා අධිකාරිය සමග ලියාපදිංචි වීම නීතිමය වශයෙන් අනිවාර්ය වේ. ප්‍රායෝගික සීමාවන් කීපයක් සහ සීමිත ඵලදායි බලාත්මක කිරීමක් පවතින අතර 2005 වර්ෂයේ මෙම සංචාරක පනත ස්ථාපිත වුවද ලියාපදිංචි නොකළ සංචාරක සේවා සපයන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට අධිකාරියට ප්‍රමාණවත් සහ පැහැදිලි බල ගැන්වීමේ විධිවිධාන නොමැත. පනත තිබුණට මේක බලාත් කිරීම සඳහා අවශ්‍ය කරන විධිවිධාන නිමානුකූලව නැහැ. ඒ අනුව මෙම පනත සංශෝධනයට මෙතෙක් පියවර නොගැනීම නිසා ලියාපදිංචි නොවන ආයතනවලට එරෙහිව නීති බලාත්මක කිරීම වසර 20ක් පුරාවටම දුර්වලව පවතින බැවින් ලියාපදිංචි කිරීම අවම මට්ටමක පවතී. සංචාරක ව්‍යාපාරයේ මගින් උත්පාදනය වන විදේශ විනිමය සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් දේශීය බැංකු හා මූල්‍ය පද්ධතිය හරහා ගමන් කිරීම, නිල විදේශ සංචිතවලට ඍජුව ඇතුළත් වීම හෝ නැවත මෙරට ගෙන්වා ගැනීමේ අවශ්‍යතා, දේශීය බැංකු මාර්ග හරහා පියවීම සහ විදේශ විනිමය නැවත මෙරට ගෙන්වා ගැනීම පාලනය කරන නීතිමය ප්‍රතිපාදන සංචාරක පනත මගින් සපයන්නේ නැත. මෙම අභියෝගවලට මුහුණ දෙමින් අධිකාරිය විසින් ව්‍යූහගත සහ බහුපාර්ශ්වික නියාමන ප්‍රවේශයක් අනුගමනය කරමින් පහත පරිදි කටයුතු කෙරේ. නියාමන අධීක්ෂණය සහ අන්තර් ආයතන සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබා දීමේ ක්‍රියාපටිපාටි සරල කිරීම සහ ඩිජිටල්කරණය කිරීම, ලියාපදිංචි නොකළ සංචාර ක්‍රියාකරුවන් සහ සේවා සපයන්නන් ලියාපදිංචි කරන ලෙස ඉල්ලා පුවත්පත් දැන්වී පළ කිරීම මෙන්ම ලියාපදිංචි වීම සඳහා නිවේදන නිකුත් කිරීම ප්‍රධාන ගමනාන්ත පහක ක්‍රියාකරුවන් සහ සේවා සපයන්නන් ඉලක්ක කර ගනිමින් ලියාපදිංචි සහ එහි ප්‍රතිඵල පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලදී. ලියාපදිංචි නොකළ ආයතන නිතිපතා පරීක්ෂා කිරීම සඳහා අධිකාරිය විසින් මුලපිරීම් කිහිපයක් ගෙන ඇත. අවිධිමත් සංචාරක සේවා සපයන්නන් විධිමත් අංශයට මාරු වීමට පහසුකම් සැලසීම, සමස්ත අනුකූලතාවයේ වැඩිදියුණු කිරීම, නීති විරෝධී මෙහෙයුම් අඩු කිරීම සහ සංචාරක අංශයේ ප්‍රමිතියක් සහ ගුණාත්මක භාවයක් සහතික කිරීමම මුලපිරීම්වල අරමුණයි. නීති අංශයේ යටතේ බලාත්මක කිරීම ඒකකයක් වර්තමානයේදී ස්ථාපිත කර ඇත. අතර බලාත්මක කිරීමේ නිලධාරීන් පත් කිරීම සඳහා මෑතකදී අනුමැතිය ලබාගෙන ඒ අනුව කටයුතු කරමින් තිබේ. මෙම ගැටලු සම්බන්ධයෙන් අවබෝධයෙන් වර්තමාන රජයේ නව ජාතික සංචාරක ප්‍රතිපත්තියක් අනුමත කර ඇති අතර විදේශ කටයුතු විදේශ රැකියා අමාත්‍යාංශය දැනට නව සංචාරක පනතක් කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියට යෙදී සිටි. මෙම පනත හරහා පැහැදිලි බලතල සහතික කිරීම, නියාමන ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ නීතිමය ආයතනික රාමුවේ පවතින හිඩැස් පියවීම අපේක්ෂා කෙරේ. ප්‍රශ්නාංක 8 පිළිතුර ප්‍රධාන පැමිණීම් සංඛ්‍යා මත පමණක් රඳා නොසිට සංචාරක එපීම්, විදේශ විනිමය ගලා එම් සහ සංචිත සමුච්චය සමග කාර්ය සාධනය පැහැදිලිව සම්බන්ධ කරන අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද සංචාරක ප්‍රතිපත්ති රාමුවට අනුව දැනට කෙටුම්පත් කිරීමේ අධීරයේ පවතින නව සංචාරක පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. ප්‍රශ්නාංක 9 අවසාන ප්‍රශ්නය පිළිතුර ගෝලීය ඩිජිටල් ආර්ථිකයෙන් පැනනගින සංකීර්ණ නියාමන අභියෝගයක්, අත්පෙරල ක්‍රෙඩිට් කාඩ් පියවීම්, ජාත්‍යන්තර වෙන්කිරීම් වේදිකා සහ විදේශීය ඉන්වොයිස් යාන්ත්‍රණයන් මගින් ඉදිරිපත් කරන බවත් ඒ සමගම විදේශයන්ගේ ගෙවීම් ක්‍රියාවට නංවන බවත් හඳුනාගෙන ඇත. එමගින් ශ්‍රී ලංකාවට සම්පූර්ණ බදු අය කළ හැකි ආදායම අහිමි වීමේ අවදානමක් පැවතිය හැකි බවත් හඳුනාගෙන ඇත. එවැනි යාන්ත්‍රණයක් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට අදාළ ගෙවීම්වල කොටසක් ශ්‍රී ලංකාවෙන් පිටත පියවීම සිදුවන අතර එමගින් දේශීය බදු අහිමිවීම සහ විධිමත් විදේශ විනිමය ගලායම අඩුවේ. ශ්‍රී ලංකාවට සංචාරය සඳහා පැමිණෙන සංචාරකින් අතර විදේශීය ක්‍රෙඩිට් කාඩ් විශේෂයෙන් වීසා සහ මාස්ටර් කාඩ් පුළුල්ව භාවිතා වේ. විශේෂයෙන් හෝටල් උසස් සවන්හල් සහ ප්‍රධාන නගරවල සුපිරි වෙළඳසැල් සඳහා හෝටල් පෙර බුකින් කිරීම booking.com ගෙවීම් වැනි විශාල වියදම් සඳහා පහසුකම් සපයන අතර පොදු ග්‍රාමීය ප්‍රදේශ සහ ටුක් ටුක් ගණදෙනු සඳහා මුදල් රැගෙන යාම අත්‍යවශ්‍ය වන අතර එම ස්ථානවල මුදල් භාවිතා වේ. කෙසේ වෙතත් මෙම අභියෝගයට පිළිතුරක් වශයෙන් කලාපීය තරංකාරීත්වය පවත්වා ගනිමින් කාන්දුවීම් අවම කිරීම අරමුණු කරගත් සමානුපාතික සහ තාක්ෂණ සක්‍රීය නියාමන මැදිහත්වීම් පිළිබඳ රජය කටයුතු කරමින් සිටි. නවෝත්පාදනය සහ ව්‍යාපාර කිරීමේ පහසුව සමතුලිත කරමින් සංචාරක අංශය තුළ බලාත්ම කිරීමේ නියාමන හිඩැස් ක්‍රමයෙන් වසා දැමීම අරමුණු කරගෙන පහත පියවර ගනිමින් සිටි. දේශීය මූල්‍ය පද්ධති සමග ඩිජිටල් ගෙවීම් පියවීම පෙළගැස්වීම සඳහා නියාමන රාමු ගවේෂණය කිරීම සහ ජාතික ගෙවීම් යටතල පහසුකම් සමග ලංකා පේ වැනි ආයතන සමග සහයෝගිතාව කටයුතු කිරීම. ජාත්‍යන්තර හොඳම භාවිතයන් best practices උපයෝගී කරගෙන විදේශීය කාඩ්පත් ගෙවීම් දේශීයව පියවීමට පහසුකම් සැලසීම සඳහා තාක්ෂණයේ මූලික විසඳුම් වල සක්‍රීයතාවයේ තක්සේරු කිරීම වේ. ගරු කථානායකතුමනි, සංචාරක ශ්‍රේෂ්ඨයේ විධිමත් සහ අවිධිමත් ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ලියාපදිංචි සහ ලියාපදිංචි නොමන ආයතන ගණනාවක් තියෙනවා. ලියාපදිංචි නොමන ආයතන ලියාපදිංචි කරවීම සඳහා දැනට නීතියක් තිබුණත් ඒ බලාත්කාර කිරීම සඳහා අවශ්‍ය කරන විධිවිධාන ඒ පනතින් නැහැ. අන්න ඒ නිසා තමයි ඒට අවශ්‍ය කරන අලුත් නීති අවශ්‍ය වෙන්නේ. ඒ වගේම නීති මගින් පමණක් මේක කරන්න බෑ. දැනුවත් කිරීම සහ ඒ සඳහා උනන්දු කරවීමක් අවශ්‍ය වෙනවා. ඒ උනන්දු කරවීම සඳහා වැඩපිළිවෙළ දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව ලියාපදිංචි කිරීම යම් ප්‍රමාණයකට වැඩි කරගෙන තියෙනවා. නමුත් ඒක ප්‍රමාණවත් මදි. ඒ වැඩි කර ගත යුතුයි. ඒ වගේම මේ ගෙවීම් කිරීම ජාත්‍යන්තර ක්‍රෙඩිට් කාඩ් මාස්ටර් කාඩ් හරහා ගෙවීම් කරනකොට දැනටමත් අපේ සමහර booking.com සහ වෙනත් ඒ වගේ ඒවයින් පිටරට ඉඳලා මුදල් ඒවා බුක් කරනකොට අපේ මුදල් යම් ප්‍රමාණයක් පිටරට යනවා. ඒකට තාක්ෂණයෙන්ම තමයි පිළිතුරක් තියෙන්නේ. ඒ නිසා ඩිජිටල් අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධව නව ක්‍රමවේදයන් අපි හඳුන්වා දෙන්න මැදිහත් වෙමින් තියෙනවා. උදාහරණයක් විදිහට තමයි අර ලංකා පේ සිස්ටම් එක කිව්වේ. තෙවෙන දේවල් හරහා රටින් පිටට නැවත සංචාරකයන් හරහාම මුදල් ටික යන එක අවම කර ගැනීම සඳහා පියවර ගණනාවක් ගනිමින් සිටිනවා. බොහොම ස්තුතියි.
ඔය ෂෝට් ක්ලැරිෆිකේෂන් ඕනබල් රවි කරුණානන්ද.
ඉතින් කථානායකතුමනි, මාගේ කරන සවිස්තර පිළිතුරක් මාස 5කට පස්සේ අපිට ලබා දුන්නා. ඒකවත් එක මේ අවස්ථාවේදී අවශ්‍ය වෙනවා. නමුත් මම ඔබතුමාගෙන් අහන්නේ මූලිකව ඇහුවේ ඒක නෙමෙයි. ශ්‍රී ලාංකිකයෙක් උදේ පාන්දර නැගිට වෙලා විඳන් බදු ගහනවා. ඊට පස්සේ වැඩට එනකොට බදු ලැබෙනවා. කන අවස්ථාවේදී බදු තියෙනවා. ගෙදර යනකොටත් බදු තියෙනවා. රෑ වෙනකොටත් බදු තියෙනවා. හැබැයි මේ සුද්දෙක් මේ රටට ඇවිල්ලා තමාගේ තියෙන බදු ටික රජය වෙනුවෙන් උපයා ගන්න බැරි නම් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අන්න එතනයි. මං සරලව ගත්තොත් ඔබේ දුන්න අද දත්ත අනුව US ඩොලර් බිලියන් 3.5ක් යනවා ආදායමක් ලබා ගන්නවා. මේකෙන් 2%ක් නිල නොවන මට්ටමට ආවොත් ඒකේ මේ රටට අහිමි වෙනවා කෝටි 700,000 අතර ප්‍රමාණයක්. දැන් මේක එන්නේ ඍජු වශයෙන් අපේ ආදායමට. ඉතින් සුද්ධ ඇවිල්ලා බදු ගෙවන්න නැතුව ගියහම අපේ ලාංකිකයා වැඩ කරලා මේ රටේ තරපලා බදු ගෙවන උදේ ඉඳන් රෑ වෙනකම්. ඒ වගේම තමයි දෙවනි කොටස මේකේ විදේශ විනිමය. අන්තිමට මේ රටේ ඒගොල්ලන්ට ඔබතුමාම කියනවා මේක ස්වයිප් කරනවා. ක්‍රෙඩිට් කාඩ් ස්වයිප් කරනවා වෙනින් ගේට්වේ එකකට. දැන් අපි කිව්වොත් මේ අරුගම්බේ ගියොත් කමන් මේක වෙනවා. ගාල්ල පැත්තර ගියත් ඒකමයි. නූල්ලේ පැත්තර ගියත් ඒගොල්ලෝ වෙනම ක්‍රෙඩිට් කාඩ් ස්වයිප් කරලා මේක කෙලින්ම යන්නේ ලංකාවේ සෙන්ට්‍රල් බැංකේ පේක ලංකා පේක තුලින් නෙමෙයි පිටරටට. එතකොට ඒකේ 35%ක් ලැබෙන්නේ නැහැ. විදේශ විනිමය රටට එන්නේ නැහැ. මේක අහිමිවන ප්‍රමාණය අඩු ගාන යුස් කරන මිලියන් 100ක් අවුරුද්දකට වෙනවයි කියලා අවම වශයෙන් 102ක් මරක්ගත්තු ඊට වැඩි උගක් වෙනවා. ඉතින් කතානායකතුමනි ඇමතුමාතුලින් මං ඉල්ලන්නේ ලාංකිකයට මෙහෙම බදු ගහනකොට සුද්දට ඇයි මේ වගේ අවස්ථා නිකන් යන්න දෙන්නේ? මීට වැඩි ක්‍රමවේදයක් දැන් මෑතක තියෙන
සංගරම් ගරු මන්ත්‍රී මාසක
ලක්ෂයකට වැඩිය මාසකට තිබ්බත් බදු ගහනවා බැරි වෙලාවත් මේක බදු හරකාරව වෙලාවට මේක දුන්නේ නැත්තම් උසාවිද්දෙන්න පුළුවන් තත්යක් ඇති වෙලා තියෙනවා. ඉතින්
මේ
නිසා කාර්නික අපේ ජනතාවටත් මේ සහනය ලබා දෙනවද නැත්නම් සුද්දක මේ ගන්න ගන්නවද කියන ප්‍රශ්නේ තමයි මා ඉල්ලන්නේ.
ගරු අමාත්‍යතුමා.
කතානායකතුමනි බොහොම ස්තුතිවන්ත වෙනවා ගරු මන්ත්‍රීතුමාට. ඇත්තටම ඒ සඳහා ක්‍රමවේදයක් මෙතෙක්කල් නිවැරදිව හදලා නැහැ. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ ඒ බදු අය කරන ක්‍රම ඒ ජාත්‍යන්තර ඇප් වලට අපේ ලංකාවේ බදු ක්‍රම හඳුන්වා දීලා බදු අය කරන ක්‍රම හඳුන්වා දීලා නැහැ. ඒකේ ලොකු අඩුවක් තියෙනවා. ඒත් ඔබතුමත් මුදල් ඇමතිවරයෙක් හිටියා. ඒ කාලෙත් හැදුවේ නැහැ. ඔබතුමත් මුදල් ඇමතිවරයෙක් හිටියානේ. ඒ කාලේ කරන්න තිබුණා. ඔය කාලෙත් ඔබතුමා ඔක දැක්කා. දැක්කට කරේ නැහැ. එහෙනම් දැන් තමයි ඒවා පේන්නේ නේද? බොහොම හොඳයි. දැන් හරි එහෙම පේන එක. ඒක ගැන විවාදයක් නැහැ. හැබැයි ඔබතුමලට කරන්න බැරි වෙච්ච දේ අපි කෙටි කාලයක් තුල කරනවා. ඒ නිසා දැනටමත් අපි ඒ බදු ක්‍රම හඳුන්වා දීලා තියෙනවා. අයවැය ඉදිරිපත් කරපු එකේ ඒ වගේ ආයතන වලින් බදු අය වෙන විදිහත් අපි හඳුන්වා දීලා තියෙනවා. ඒ නිසා මේ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අපි ගනිමින් තියෙනවා. ඇත්ත අපේ රටට එන සංචාරකයන්ගෙන් යම් මුදල් ප්‍රමාණයක් නැවත පිටට යනවා. ඒ සියලුම මුදල් ටික අපිට අපේ රට ඇතුළට ගැනීම සඳහා වෙච්ච ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. ඒකට නීති අවශ්‍ය වෙනවා. ඒ වගේම තාක්ෂණික ක්‍රියාමාර්ගත් අවශ්‍ය වෙනවා. ඒ දෙකම අපි ගන්න දැන් මැදිහත් වෙමින්
තියෙනවා. අර්ජුන මන්ත්‍රී ඔබතුමා පොයින්ට් එක මොකද?
පාර්ලිමේන්තු ලේයල් කට්ලේ சட்டம் 27-2 இரண்டாவது பந்தி 92-1 முதலாவது பந்தி உங்களுக்கு தெரியும் சபாநாயகர் அவர்களே கிளிநொச்சியிலே தமிழீழ விடுதலை புலிகளுடைய பாடலை பாடியதாக அந்த தமிழீழ விடுதலை புலிக்கு சற்றுமே சம்பந்தம் இல்லாத சங்கீர்த்தனா என்று சொல்லப்படுகிற நபர் வந்து பயங்கரவாத தடை சட்டத்திலே
மந்திரிமா ஆரக்ஷக அமாத்தியவரையா வெனுவின் ஆரக்ஷக நியோஜ அமாத்திய கரு மேஜர் ஜெனரல் விஸ்ராமி கருண ஜெயசேகர் மாதா. ගරු මාජන ආරක්ෂක අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, අපි දිගින් දිගටම මේ සභාවෙත් ප්‍රකාශ කර සිටියා LTT සංවිධානය ප්‍රවර්ධනය වෙන ආකාරයේ ක්‍රියාකාරකම් වලට ඉඩකඩක් නැහැ. එහෙත් ඔවුන්ට ඔවුන්ගේ මියගේ ඥාතීන් ස්මරණය කිරීම ඇතුළු කාර්යයන් කරන්න හැකියාව තියෙනවා කියලා. කිල්නොච්චේදී මේ LTT සංවිධානය විසින් ගායනා කර ලැබූ ගීතයක් ගායනා කිරීම නැත්නම් Facebook වෙත අප්ලෝඩ් කිරීම සම්බන්ධයෙන් තමයි මේ අත්නොට ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දෙකට පමණ නීතිපතිතුමා එක්ක පොලිස් ප්‍රතිවරයාගේ සාකච්ඡාවක් තියෙනවා. ඒ සාකච්ඡාවෙන් පස්සේ ඒ සඳහා වූ සාධනීය ක්‍රියාමාර්ග ගන්න අපි අපේක්ෂා කරනවා.
ගරු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු මේජර් ජෙනරල් විශ්‍රාමී කරුණ ජයසේකර මහත්තයා, ගෞතමගේ ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යංශ නිවේදන. ගරු මහජන ආරක්ෂක අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසියේ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසයත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයත් ශ්‍රී ලංකා රේගුවත් විසින් විවිධ අවස්ථාවලදී සිදු කරන ලැබූ විවිධ පර්යේෂණ ඔස්සේ රටට භාණ්ඩ ආනයනය කර මුවාවෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කිරීමේ ජාවාරමක් පිළිබඳව කරුණු අනාවරණය කරගෙන තියෙනවා. මේ අනාවරණය කරගත් කරුණු පිළිබඳව විශේෂ ප්‍රකාශයක් මේ සභාවට කළ යුතුයි කියලා මම අපේක්ෂා කරනවා. විශේෂයෙන් ජාතික ජනබලවේගය අපි දීර්ඝ කාලයක් තිස්සේ ජනතාවට කියපු කාරණයක් තමා විවිධ ජාවාරම් විවිධ වංචාවන් අක්‍රමිකතාවන් පිටුපස චෞර වලල්ලක් ඉන්නවයි කියපු කාරණය. ඒ චෞර වලල්ල තුළ දේශපාලකයන් වගේම විවිධ ආයතනවල සමහර නිලධාරීන් විවිධ වංචනිකයන් සිටින බවට දිගින් දිගටම කරන ලද විමර්ශනවලින් හෙළි වෙලා තියෙනවා. මේ සියලු ජාවාරම් පිටුපස ඉන්න දේශපාලනය නැත්තම් දේශපාලන ආශිර්වාදය නිසාම මේවා දිනෙන් දින ශක්තිමත් වුණා. ඒත් අපිට පුළුවන් වෙලා තියෙනවා මේ වසරේ කාමාරක් ගත වෙන විට මේ තත්ත්වය වෙනස් කරන්න. ඒවාගේම බංකොලොත්වෙලා තිබුණු රට ආර්ථික වසයෙන් ස්ථාවර කරගන්න. අපි දැඩි මූල්‍ය විනයක් මූල්‍ය කල්මනා කරනයක් සහිතව මේ ආර්ථික ස්ථාවරත්වය ගොඩනගන්න කටයුතු කලා. මෙහිදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් විශේෂ කාර්යභාරයක් ඉටු කළා. ඒවගේම මේ දැඩි මූල්‍ය විනය පවත්වාගෙන යාම මූල්‍ය වංචාවන් සහ ආක්‍රමිකතාවන් පිළිබඳ විමර්ශනය කිරීම අතිශය තීරණාත්මක කාරණයක්. මේ අනුව තමා විවිධ ආකාරයෙන් සොයාගන්න ලද තොරතුරු පදනම් කරගනිමින් මේ මූල්‍ය වංචාවන් ආක්‍රමිකතාවන් පිළිබඳව පර්යේෂණයක් නැත්නම් විමර්ශනයක් මේ වෙනකොට සිද්ධ වෙමින් පවතිනවා. ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසියත් ශ්‍රී ලංකා රේගුවත් විසින් සිදු කරන ලද පරීක්ෂණයන් හරහා විශාල ඇමරිකානු ඩොලර් ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් ජාවාරම් කරවන පිරිසක් විසින් නීති විරෝධී ආකාරයෙන් රටින් බැහැර කර ඇති බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. මේ හෙළිදරව් වෙලා තියෙන කරුණවලට අනුව පැහැදිලි වෙලා තියෙනවා. විශේෂයෙන් මොවුන් මෙහිදී යම් උපක්‍රමයක් අනුගමනය කරලා තියෙනවා. මොවුන් ව්‍යාපාරයන් කරන බවට අගවමින් සමාගම් රැසක් ලියාපදිංචි කරලා ඒ සමාගම් විසින් මෙරටට බාණ්ඩ ආනයනය කරන මුවාවෙන් තමයි මේ ජාවාරම කරලා තියෙන්නේ. ඒ අනුව මොවුන් විගම්ය විද්‍යුත් පැවරුම් ක්‍රම හෙවත් ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් කියන ක්‍රමය එහෙම නැත්නම් සාමාන්‍ය විවාහයේදී TT කියන ක්‍රමය හරහා බාණ්ඩ ආනයනය කරන බව හඟවමින් විශාල මුදල් ප්‍රමාණයක් විදේශ රටවල සමාගම් වලට යවලා තියෙනවා. ඒත් කිසිදු අවස්ථාවක ඒ මුදලට කිසිදු වාණ්ඩයක් මෙරටට ආනයනය කරලා නැහැ. එතකොට මෙම ජාවාරම පිළිබඳව මම මේ සභාවට විමර්ශන තුනක් ඉදිරිපත් කරනවා. පළවෙනි එක තමා පහුගිය පහුගිය අවුරුදේ 10/22 ඔක්තෝබර් 22 කැලණිය අපරාධ කොට්ටාසයේ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පෑලියගොඩදී සැක කටයුතු ත්‍රිරෝදාතයක් පරීක්ෂා කරනවා. ඒ ත්‍රිරෝදාතය තුළ රුපියල් 3 කෝටි මුදලක් තියෙනවා. මේ 3 කෝටි මුදල සහ සැකකරුව දෙන්නෙක් අත්අඩංගුවට ගන්නවා. මේ සැකකරුව දෙන්න අත්අඩංගුවට ගත්තට පස්සේ උන්ගේ විමසනවා මේ 3 කෝටි මුදල මොන ආකාරයෙන් උපයාගත් එකද කාගේද මේ මුදල කියලා. උන් ඒ මුදල පිළිබඳව අනාවරණය කරන්න අපෝසත් වෙනවා. ඒ හරහා කරපු විමර්ශන හරහා තවත් 6 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. මේ 6 දෙනා අත්අඩංගුවට ගත්තට පස්සේ හෙළි වෙනවා. එම සැකකරුවන් ඒ වත්කම් උපයා ගැනීමේ මූලාශ්‍රය පැහැදිලි කිරීමට අපෝසත් වෙලා තියෙනවා. මේවා මත්ද්‍රව්‍ය ජාරං හෝ වෙනත් අපරාධයකින් උත්පාදිත දේපල බවට සැක කරලා 6 දෙනා අත්අඩංගුවට ගන්නවා. මේ විමර්ශන වැඩිදුරටත් සිදු කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය අපි මෑතකදී ආරම්භ කළ වූ මධ්‍ය අපරාධ විමර්ශන ඒකකයට භාර කරනවා. ඒ අනුව සැක කටයුතු මේ මුදල් Next Gen Private Limited සමාගම විසින් බැංකු ගත කිරීම සඳහා ලබා දුන් මුදල් බවට තහවුරු වෙනවා. මේ සමාගමේ මුදල් බවට තමයි තහවුරු වෙන්නේ. මේ සමාගම Next Gen Private Limited. එම සමාගම අවස්ථා 953කදී TT හරහා නැත්නම් මේ විගම්ය විද්‍යුත් පැවරුම හරහා රුපියල් 1,289ක් මුදලක් රටවල් විදේශ රටවල් 26ක සමාගම් 256කට වුවමාරු කරලා තියෙන බව අනාවරණය වෙනවා. මේ හරහා ඇමරිකානු ඩොලර් මිලියන 42.7ක් මේ රටින් පිට කරලා තියෙනවා. මේ TT හරහා මේක බාණ්ඩ ආනයනය කරන මුවාවෙන් යව්වට කිසිදු බාණ්ඩයක් මේ රටට උන් ගෙන්නලා නැහැ. ඒ වගේම මේ සමාගම 2025/7/2 එකම පුද්ගලෙක් අධ්‍යක්ෂක හා කොටස් හිමිකරු ලෙස දක්වමින් ලියාපදිංචි කරලා තියෙන ආයතනයක්. ඔවුන් කිසිදු නීත්‍යානුකූල ව්‍යාපාර කටයුත්තක් කරලා නැහැ. එම ආයතනයේ එහෙම ව්‍යාපාර කටයුත්තක් කරලා නැති බවට තහවුරු වෙනවා. මේ සමාගම විසින් විවිධ බාණ්ඩ මිලදී ගැනීම ලෙස හුවා දක්වමින් රටින් පිට කර ඇති බවට තහවුරු වූ ඇති මෑත කාලින සිදු NDB රුපියල් බිලියන 13ක මූල්‍ය වංචාවට අදාළ මුදල්ද මේ ගනුදෙනුව හරහා රටින් පිට කර ඇති බවට විමර්ශන වලින් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. මේ සමාගමට අදාළ මහජන බැංකුව කොළොන්නාව ශාඛාවේ හා සම්පත් බැංකුව වැල්ලම්පිටිය ශාඛාවේ ගිණුම් පවත්වාගෙන ගිහිල්ලා තිබුණා. මේ වනමෙට මේ ගිණුමක් රැකීමට පියවර ආරම්භ තියෙනවා. ඒ වගේම මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කරනවා. දෙවනි සිදුවීම කරු කතානායකතුමනි, මීගොම්ම පොලිස් ස්ථානයේ විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් 4 දෙනෙකු 2026 මේ අවුරුද්දේ පෙබරවාරි 15 අත්අඩංගුවට ගන්නවා. ඔවුන් හෙරොයින් ලබා ගැනීමට අදාළව මුදල් දියුලපිටියේ තියෙන කමර්ෂල් බැංකුවේ පවත්වාගෙන යන ගිණුමක තැන්පත් කරනවා. මෙම ගිණුම ඩුබායි සිට අන්තර්ජාලය ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මෙහි වූ පුද්ගලයෙකු විසින් පවත්වාගෙන යන ගිණුමක් බවට අනාවරණය වෙනවා. එමගින් මේ තිබුණු මුදල් පස්සේ මිනුවන්ගොඩ නැත්තම් මේ විශේෂයෙන් දියුලපිටිය කමර්ෂල් බැංකුවේ මුදල් පසුව පිටකොටුවේ කමර්ෂල් බැංකුවට මාරු කරනවා. එමගිනුම පවත්වාගෙන යන්නේ ඒවයි ඉන්වෙස්ට්මන්ට් කියන සමාගම. එම සමාගම එම ගිනුම තුළ රුපියල් බිලියන 0.2 මුදලක් තියෙනවා. එමෙන් එම ගිනුම 2024 තම ආරම්භ කරලා තියෙන බව විමර්ශනයෙන් හෙළි වෙලා තියෙනවා. පිටකොටුවේ ඉහත ගිවිනුවේ තිබුණු ඒ මුදල් දින 2-3 වරක් චෙක්පත් මගින් නැවත ලබා ගන්නවා. පිටකොටුවේ එම ගිනුමෙන් ලබා ගන්න මුදල් කමර්ෂල් බැංකුවේ ගිනුමෙන් ලබා ගන්න මුදල් පිටකොටුවේ යුනියන් බැංකු සහකාවට සහකාවේ අර සමාගම නමින් පවත්වා යන ගිනුම් 4 මාරු කරනවා. ජංගම ගිනුම් 4 මාරු කරනවා. මේ බැංකු ගිනුම් 4 මගින් රුපියල් කෝටි 1300ක් මුදලක් 25, 10, 30 ඉඳලා 26, 3, 4 කාලය තුළ ටීටි ක්‍රමය ඔස්සේ විදේශ රටවලට යවනවා. කෝටි 1300ක් මේ ගිණුම් තුන හරහා යුනියන් බැංකුවේ. එතකොට මෙම සමාගම් විසින් බාණ්ඩ ආනයනය කරන බවට හඟවමින් රටවල් 108 ටීටි ක්‍රමය හරහා මෙම මුදල් ගෙවීම සිදු කර තිබුණත් එලෙස දක්වා තිබූ හාඩ්වෙයාර් බාණ්ඩ, බාත්රූම් උපකරණ, රත්තරන් බඩු වැනි කිසිදු බාණ්ඩයක් මේ දක්වා මෙරට ආනයනය කරලා නැහැ. වගේම ඉහත කියපු කිසිම සමාගමක් බාණ්ඩ ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි කරලත් නැහැ. එතකොට මේ හරහා අර පළවෙනි සිද්ධිය හරහා ඇමරිකානු ඩොලර් මිලියන 42.7 වගේම මේ හරහා ඇමරිකානු ඩොලර් මිලියන 43 මේ කෙටි කාලය තුළ රටින් පිටව ගිහිල්ලා තියෙනවා බාණ්ඩ ආනයනය කරන මුවාවෙන්. මේ වන විට මේ ගිණුම්වල තිබුණු ශේෂයක් ඇතුළත තිබුණා 5,36,00,000 ඒ මුදල අක්‍රිය කරලා තියෙනවා, සීස් කරලා තියෙනවා. මේ වෙනකොට අපරාධිකින් උත්පාදිත දේපළ පිළිබඳ පොලිස් කොට්ටාසය විසින් ඒ මුදල අක්‍රිය කරලා තියෙනවා. ගරු කතානායකනි, තුන්වෙනි සිදුවීම, මේ අවසන් සිදුවීම මම පැහැදිලි කරනම්. මේ සිදුවීම 2023/1 ඉඳලා 2025/9 දක්වා කාලය අතරතුර බාණ්ඩ ආනයනය සිදු කරන බව අඟවා විදේශ රටවලට මුදල් ප්‍රේෂණය කර ඇති බවට, විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රේෂණය කර ඇති බවට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් පොලිසියට පැමිණි කරා. ඒ හරහා විශාල මුදල් ප්‍රමාණයක් මේ රටින් ගිහිලා තියෙනවා. කිසිදු බාණ්ඩයක් මේ රට ගෙන්නාගෙන නැහැ. මේ වගේ අවස්ථා TT නැත්තම් ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ෆර් අවස්ථා 26,108 මේ සඳහා භාවිතා කරලා තියෙනවා. බැංකු 13 අදාළ ගිණුම් 227 හරහා තමයි මේ කාරණේ සිදු කරලා තියෙන්නේ. මේක විශේෂයෙන් අපේ ආර්ථික ස්ථායිතාවයට බලපානවා. ඩොලර් ඉතින් විශාල ඩොලර් ප්‍රමාණයක් මේ හරහා TT හරහා මේ රටින් ගිහිල්ලා තියෙනවා. හැබැයි බාණ්ඩ මේ රටට ගෙනවිල්ලා නැහැ. මේ සඳහා විදේශීය සමාගම් 100, මේ සඳහා දේශීය සමාගම් 105 සම්බන්ධ වී ඇති බවට තහවුරු වෙලා තියෙනවා. මේ සමාගම් 105 අපි මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් කරා. මේ සමාගම් 105 ඉන්නේ සමාගම් ලේකම්වරු හෝ සමාගම් අධ්‍යක්ෂවරු 55 දෙනෙක් විතරයි. මේ සමාගම් 105 ඉන්නේ. ඒ අනුව පැහැදිලිව පෙනී යන කාලයක් තිස්සේ එකම කණ්ඩායමක් විසින් ඉතාම කෙටි කාලයක් තුළ සමාගම් නාමය මාරු කරමින් මාස 6ක් තුළ සමාගම පවත්වාගෙන ගිහිල්ලා TT ක්‍රමයේ ඔස්සේ බාණ්ඩ ඇනුම් කරලා ඒ සමාගම වහලා ආය සමාගමක් විවෘත කරනවා. මේ විදිහට 55 දෙනෙක් දේශීය වශයෙන් සමාගම් රෙජිස්ටර් එක 105ක් සමාගම් ආරම්භ කරලා මේ Java ආරම්භ සිද්ධ කරලා තියෙනවා. මේ වගේම පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙනවා. අර මං කිව්වා යුනියන් බැංක් එකේ මේ Java ආරම්භට සම්බන්ධ මේකෙන් අනාවරණය වෙලා තියෙනවා. එකම දවස්තේ අවස්ථා 14කදී TT ක්‍රමය ඔස්සේ මේ මුදල් හුවමාරුව සිද්ධ වෙලා තියෙනවා. මේ හින්දා අපිට සැකයක් මතුවෙනවා. සමහර නිලධාරීන්ගේ රාජකාරී වගවීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිද්ධ කරමින් පවතිනවා. ඒ වගේම දැනට විමර්ශන ආරම්භ කරලා තියෙන 2023 සිට මේ දක්වා කාලවකවානුව තුළ 23 පෙරාතුවත් මෙවැනි විශාල වශයෙන් මුදල් රටින් බෑරූ අවස්ථා පිළිබඳ අනාවරණය වෙලා තියෙන ඉඳලා ඒ පිළිබඳව විමර්ශනයක් කරනවා. අපි දන්නවා යම් සමාගමක් විසින් බාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් TT හරහා මුදල් ගෙවීමක් කළාට පස්සේ අදාළ බැංකුව ශ්‍රී ලංකා රේගුවටත් මහ බැංකුවටත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිද්ධ කරන්න අවශ්‍යයි. එහෙම යම් සමාගමක් TT හරහා මුදල් ගෙවීමක් සිදු කිරීමෙන් පස්සේ දින 180ක් ඇතුළත අදාළ බාණ්ඩ රට තුළට ආනයනය කිරීම සිදු නොකළොත් ඒ ශ්‍රී ලංකා රේගුව විසින් අදාළ සමාගම ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගමක් නම් ආනයන අපනයන පාලක වෙතත්, එසේ නොවන අනිකුත් සමාගම් ශ්‍රී ලංකා මහ බැංකුව වෙතත් දැනුවත් කරන්න අවශ්‍යයි. නමුත් ගැසට් නිවේදනයේ ඒ කාර්ය සඳහන් කරලා තිබුණත් පසුගිය කාලේ පුරාට මේ ක්‍රියාවලිය සිද්ධ වෙලා නැහැ. මේ සමාගම ලියාපදිංචි කරලා තියෙන්නේ සත්‍ය වශයෙන්ම ව්‍යාපාර කටයුතු වල නිරත වෙන යන පුද්ගලයන් විසින් නෙවෙයි මේ සමාගම් ලියාපදිංචි කරලා තියෙන්නේ. ඒ වගේම මේ සමාගම් මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ වහලා දාලා තියෙනවා. මේ විදිහට ව්‍යාජ පුද්ගලයන් නීත්‍යානුකූල විදිහට පෙනී සිටීමෙන් තමයි මේ අය මේ ජාවාරම සිදු කරලා තියෙන්නේ. මේක පසුගිය කාලයේ දැකපු ප්‍රවණතාවයක්. අපි දන්නවා ගරු කථානායකතුමනි, සමහර පුද්ගලයෝ සමහර අයට අප දෙනකොට ව්‍යාජ පුද්ගලයන් ඉදිරිපත් කරනවා. සමහර වෙලාවට සමහර පුද්ගලයන්ගේ ජෛවමිතික දත්ත භාවිතා කරලා වෙනත් අයට ගමන් බලපත්‍ර හදලා දෙන ස්වභාවයක් දැක්කා. මෙහිදී අපි දකිනවා ව්‍යාජ ව්‍යාපාරිකයන් නීත්‍යානුකූල ලෙස හුවා දක්වමින් සමාගම් ලියාපදිංචි කරමින් මේ ජාවාරම සිද්ධ කරලා තියෙනවා. මේ කරුණු අනාවරණය වුවාම ගරු ජනාධිපතිතුමා පහුගිය 6/3 6/5 දිනත් විශේෂයෙන් මේකට අදාළ පාර්ශ්වයන් කැදෙව්වා. මහජන ආරක්ෂක ඇමතිවරයා, මුදල් නියෝජ්‍ය ඇමතිවරයා, මුදල් ලේකම්වරයා, රීගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, විදේශ මුදල් හුවමාරු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා, සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා, ආගමික පාලකවරයා, පොලිස්පතිවරයා ඇතුළු මේ සියලු අංශ සාකච්ඡා කරලා වහා වහා ක්‍රියාමාර්ග කිපයක් ගත්තා. ඒ සමාලෝචනයේ ප්‍රතිඵලයක් හැටියට තීන්දුවක් ගත්තා. භාණ්ඩ ආනයනය කරන සමාගම් සමාගම් රෙජිස්ට්‍රාර්කට අමතරව රේගු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි විය යුතුයි කියලා. වහාම ක්‍රියාත්මක කරපදී යම් පුද්ගලෙක් හෝ සමාගමක් භාණ්ඩ ආනයනය කරනවා නම් රේගු දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සමාගම පරිවර්තනය කරන්න ඕනේ. ඊට අමතරව පුද්ගලෙක් හෝ සමාගමක් භාණ්ඩ ආනයනය කරනවා නම් TIN අංකය භාවිත කරන්න ඕනේ කියන එක. ඊළඟ කාරණේ තමයි පසුගිය කාලේ දන්නවා මේ විශේෂයෙන් 2017 අංක 12 දරන විනිමය හුවමාරු පනත සංශෝධනය වෙලා තිබුණා. මම හිතන්නේ ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා ඒ වෙලාවේ මුදල් ඇමතිතුමා හැටියට කටයුතු කරේ. 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනතේ නීති විරෝධී ක්‍රියාකාරකම් ලැයිස්තුවේ තිබුණා. විනිමය පාලන වැරදිත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීති විරෝධී ක්‍රියාකාරකමක් හැටියට. නමුත් 2017 මේ පනත සංශෝධනය කරනකොට මේකෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ හින්දා මේ තත්ත්වයන් නැතිවීමට මේකත් බලපාලා තියෙනවා. එහෙනම් අපි වහාම තීන්දුවක් ගත්තා නැවතත් මේ විනිමය පාලන පනත යටතේ කරන වැරදි මුදල් විසුද්ධිකරණ යටතේ විමර්ශනය කරන්න හැකියන පරිදි මේ අනපන සංශෝධනය කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඒ සඳහා ගරු ජනාධිපතිතුමා මුදල් ලේකම්වරයාට මේ වෙනකොට ඒ සඳහා උපදෙස් දීලා තියෙනවා. ඒ අනුව මේ වෙනකොට කඩිනම් ක්‍රියාමාර්ග ගන්න තියෙනවා. එහෙනම් රටේ විදේශ විනිමය මේ ආකාරයෙන් රට බහැර කිරීමත් අනික් අතට මෙහා බැඳුණු මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගන්නා මුදල් මේ ආකාරයෙන් මුදල් විසුද්ධිකරණය සඳහා භාවිතා කිරීමත් හරහා රටේ ආර්ථිකයට විශාල බලපෑමක් වෙනවා. ඒ වගේම 23 සිට මේ දක්වා මේ විමර්ශනයන් සිදු කරලා තිබුණා වුණත් 23ට පෙර ආතු විමර්ශනයන් ආරම්භ වෙලා නැහැ. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන්න ගරු කථානායකතුමනි කටයුතු කරනවා. විශේෂයෙන් ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් රජයේ විශාල පරිශ්‍රමයක් දරමින් ඉන්න මොහොතක මේ වගේ ක්‍රියාකාරකම් අපේ රටේ ආර්ථික ස්ථාවරත්වයට විශාල තර්ජනයක් එල්ල කරනවා. අනීතික මුදල් ලිපීම්, එම මුදල් නීත්‍යානුකූල මුදල් ලෙස හුවා දක්වමින් මේ රටෙන් පිට කිරීම, ඒ වගේම වෙනත් ජාවාරම් සිදු කිරීම අනාදිමත් කාලයක සිට මේ චෞර වලල්ල විසින් සිදු කරමින් පැවති දෙයක්. ඉතාමත් සුළු පිරිසක් විසින් සිදු කරන අද මෙම නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය සියලු නෛතික ක්‍රියාමාර්ග ගැනීමටත් අපි කිසි ලෙසකින්වත් පසු බට නොවන බවට ගරු සභාවට අවධාරණය කරන්න කැමැති ගරු කථානායකතුමනි, බොහොමත්ම ස්තුතිය ඔබ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.
ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී යෝජනා ගරු අමාත්‍ය උපාලි පන්නලගේ යෝජනා අංක 1.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ වැඩකටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩකටයුතු වල අංක 6 දරන විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 හි විධිදාන වලින් නිදහස් විය යුතුය.
ස්වභාවිකවද යෝජනා අංක 2 ගරු අමාත්‍ය උපාලි පන්නලගේ.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්වභාග 9:30 සිට අපරභාග 12:30 දක්වාද, අපරභාග 1 සිට අපරභාග 5:30 දක්වාද විය යුතුය? අපරභාග 5:30ට කථානායකවරයා පාර්ලිමේන්තුව කල්තැබිය යුතුය.
ස්වභාවිකවද?